බෞද්ධ ශිෂ්ටාචාරය විෂය පිළිබඳ සාකච්ඡාව අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අද දවසේ මම බලාපොරොත්තු වෙන මේ හෝරාවක කාල සීමාවේදී බෞද්ධ ශිෂ්ටාචාර විෂය අධ්‍යයනය කිරීමේ අපිට තියෙන වැදගත්කම පිළිබඳ ඉතාම පොඩි සරල හැඳින්වීමක් කරන්න. ඒ වගේම අපේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය විෂය නිර්දේශය පිළිබඳ සරල හැඳින්වීමක් කරන්න. ඒ වගේම අපේ දූල පුතාලා විභාගයට උත්තර ලියන්න ගිහුවාම අපි විභාග පරීක්ෂකවරු හැටියට අපි අත්දකින දරුවන් තුලින් අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන දුර්වලතා මොනවාද කියලා අපි මේ හෝරාවෙත් තුල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රශ්න තෝරා ගැනීමේදී ඒ විභාගෙ ලිවීමේදී තියෙන අඩුපාඩුකම් වගේම ඒ අඩුපාඩුකම් මගහරවා ගන්නේ කොහොමද කියලත් අපි මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාරණා ටික සාකච්ඡා කරලා ඉදිරියේදී අපි පීවරින් පීවර විෂය නිර්දේශයන් පිළිබඳ විෂය කරුණු පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි බලමු මේ බෞද්ධ ශිෂ්ටාචාර කියන විෂය අධ්‍යයනය කිරීමේ. එතකොට පාසල් දරුවෝ හැටියට අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? වටිනාකම වැදගත්කම මොකද්ද කියලා. ඇත්තමයි දැන් අපොස්ස උසස් පෙළ විභාගයේට පෙනී සිටින දරුවන්ගේ මූලික ඉලක්කය වෙන්නේ පළමුව විභාගයේ සමත් වීමනේ. නේද? ඒ කියල කියන්නේ උසස් ලෙස විභාගයේ සමත් වීම. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රවේශය ලබා ගැනීම. එතකොට අපේ උසස් පෙළ කලා විෂය ධාරාව ගත්තොත් එම විශේෂේස්තර පහක් තිබෙනවා. ඒ පහෙන් විශේෂයෙන්ම අපිට යටත්තේ විෂයන් රාශියක් තිබෙනවා. එතකොට ඔයාලා දැනටම ඒ විෂයන් තෝරාගෙන විෂයන් වල යෙදිමින් ඉගෙන ගනිමින් තිබෙනවා. එතකොට මේ වෙනකොට දැන් වෙන අවුරුදු වලට නම් අගෝස්තු මාසේ විභාගයේ තිබෙනවා. ඒ කියන්නේ ළඟ ළඟ අත ළඟ විභාගයේ තියෙන්න ඕන. නමුත් මේ පවතින අයහපත් COVID-19 තත්ත්වයේ හමුවේ අපිට විභාගයේ මාස කිහිපකින් කල් ගිහිල්ලා තිබෙනවා. එතකොට දැන් අපි මේ විෂය නිර්දේශය කියන උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තෝරා ගැනීම. මං හිතනවා මේ තෝරගත්ත ඔබ ඉතාම වාසනාවන්ත දරුවෙක් කියලා. අනිත් අය අවාසනාවන්තයි කියන කාරණාව නෙමෙයි. බෞද්ධ ශිෂ්ටාචාර විෂය අධ්‍යයනය කරන්න ලැබීම එක පැත්තකින් වාසනාවක් කියලා මේ විෂය පිළිබඳ කාලයක් තිස්සේ අපි දරුවන් දැනුවත් කරන ගුරු බෞතුන් හැටියට අපි හඳුනගෙන තිබෙනවා. ඒක තමයි මේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉතා පහසුයි බෞද්ධ ශිෂ්ටාචාර විෂය තුලින්. මොකද ඒකේ හොඳ ඉස ඩිස්කෝ අගයක් තිබෙනවා. තිබෙන හොඳ විෂයක්. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉතාම පහසු මඟක්. ඒ වගේම විතරක් නෙමෙයි සැබෑ ජීවිතයේදී අපිට ක්‍රියාවට නැංවිය හැකි අත්හදා බැලිය හැකි ප්‍රායෝගික විෂයක් තමයි බෞද්ධ ශිෂ්ටාචාර විෂය කියලා කියන්නේ. ඒතකොට ප්‍රායෝගික විෂයක්. දැන් මම ගුරුවරයෙක් හැටියට දැන් අපි පාසල් යන කාලේ අපිත් ඔබ වගේම යම් විෂයන් අධ්‍යයනය කළා. ඉගෙන ගත්තා. හැබැයි අපිට මේ ප්‍රායෝගිකව ජීවත් වෙනකොට ඒ ඉගෙනගත්ත ඇතැම් විෂය කරුණු අපිට සමහර ජීවිත කාලීටම ප්‍රායෝගිකව අත්අදහා බලන්න හෝ ක්‍රියාවට නැංගවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් බෞද්ධ ශිෂ්ටාචාර විෂය කියලා කියන්නේ අපිට මේ ප්‍රායෝගික ජීවිතයේදී ක්‍රියාවට නැංගවන්න පුළුවන් අත්අදහා බලන්න පුළුවන් ප්‍රායෝගික විෂයක්. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ආර්ථික වශයෙන් සමාජීය සංස්කෘතික හා දේශපාලන ලෝකයේහි ජය කිහිලි නංවන්න පුළුවන් චරිතයක් බවට පත්වෙන්න මේ විෂය තෝරගත්ත හැට පුළුවන්කමත් වෙනවා. ඒ කියන්නේ කියන්නේ අපිට මේ විෂය නිර්දේශයේ තුලී බෞද්ධ ශිෂ්ටාචාර විෂය තුලී ආර්ථිකමය වශයෙන් කොහොමද අපි ශක්තිමත් වෙන්නේ. ඒ කියන්නේ ආර්ථිකමය කාරණා බෞද්ධ ධර්මයේ උගන්නන බුදු දහමේ උගන්නන ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ. හරි. ඔබ යම් ආකාරයක ආර්ථිකේ නංවා ගන්න ඔබ උත්සාහ කරන කෙනෙක් නම් ඔබට ඒ පිළිබඳ ඉතාම ප්‍රමාණාත්මක දැනුම් සම්භාරයක් මේ විෂයට ලබා දෙනවා. ඒ වගේම ඔබ සාර්ථක සමාජීය ජීවිතයක් ගත කරන කෙනෙකු හැටියට ඒ සාර්ථක විෂය සාර්ථක ජීවිතයක් ගෙවන සමාජීය ජීවිතයක් ගෙවන්නේ කොහොමද? ඒ සඳහා ඔබ විසින් ප්‍රගුණ කළ යුතු පුහුණු කළ යුතු දේවල් මොනවද කියලා මේ විශේෂශ්‍රී තුළු ගන්නවා. ඒ වගේම සංස්කෘතිකමය වශයෙන් ඒ කියන්නේ දැන් අපිට විශේෂයෙන්ම අපි බෞද්ධ සංස්කෘතිය යටතේ ජීවත් වෙන හැටියට අපිට මේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ඉතාම පුළුල් අවබෝධයක් අපිට ලබා දෙන. ඒක සැබවින්ම බෞද්ධෙක්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ඕනෑම ආගමිකයෙකුට ඒක හරි වැදගත්. මේ සංස්කෘතිය පිළිබඳ ඉගෙන ගැනීම. ඒ වගේම දේශපාලනික වශයෙන් සමහරට අද ඔබ සමහර වෙලාවට ඉගෙන ගන්න දුවල පුතාලා හැටියට අනාගත අපේක්ෂාවක් ඇති සමහරලාට හොඳ දේශපාලඥයෙක් වෙන්න. එතකොට මේ විෂය ඉගෙන ගන්න කියනකොට හොඳ දේශපාලඥයෙක් වෙන්නේ කොහොමද? බෞද්ධ දේශපාලඥයෙක් වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා ලෝක ඉතිහාසයේ ලෝක රාජ නාමාවලිය අති ශ්‍රේෂ්ඨ රජවරු ඉඳලා තිබෙනවා. ඒ අති ශ්‍රේෂ්ඨ දේශ දේශාන්තර ව්‍යාප්ති ශ්‍රේෂ්ඨ රජවරු විශේෂයෙන්ම මේ බෞද්ධ ධර්මයේ මූලික කරගත් බුදු ධර්ම ය අධ්‍යයනය කරපු ඉගෙන ගත්ත ඒ තුලින් තමන්ගේ පාලන බලය මෙහෙවපු රජවරු තමයි ශ්‍රේෂ්ඨත්වයේ පත් වෙලා තියෙන බොහෝ දුරට. එතකොට ඒ විදිහේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් වෙන්න ලෝකයේ මෙන්න මේ කියන ශේස්ත්‍රවල ආර්ථික සමාජීය සංස්කෘතික දේශපාලනික ශේස්ත්‍රේ ජය කිහිලි නංවන්න පුළුවන් චරිතයක් බවට පත්වීමට මේ විෂය ඉගෙන ගත්ත කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ විෂය තාම ගැඹුරට ඉතාම හොඳින් ඉගෙන ගන්න ඕන. මේක විභාගයේ සමත් වීම සඳහා විතරක්ම නෙමෙයි මේ විෂය පුළුල්ව ඉගෙන ගන්න ඕන සමස්තේ. ඊළඟට විශේෂයෙන් අද අපිට පේන ලෝකයේ තුල මේ ආගම් අතර ලෝකයේ දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙනවත් වෙන්නේ බුදුදහම. දැන් මේ කොවිඩ් එක හමුවේදී නමුත් අපිට විද්‍යාව හමුවේ ලෝකී බුද්ධිමතුන් අතර ජනප්‍රියත්වයට පත්වෙමින් යන්නේ මොකද්ද? විශේෂයෙන් බුදුදහම. එහෙනම් ඒ පිළිබඳව අපිට යම්කිසි මඟ පෙන්වීමක් මේ විෂය අධ්‍යයනය තුළින් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට එහෙනම් මෙන්න මෙවැනි වූ විෂයක් තුළින් අපිට පුළුවන්කම තියෙන ඔබට පුළුවන්කමනේ ඉතාම පහසුවෙන් විභාගයට ඒ සාමාර්ථයක් ලබා ගන්න. ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ සඳහා අපි කළ යුත්තේ මොකක්ද? අපි කළ යුත්තේ ප්‍රධානම දේ තමයි නිවැරදි මඟ පෙන්වීමක් සිද්ධ කරන එක. නිවැරදි මඟ පෙන්වීම. එහෙනම් අපි මේ අධ්‍යාපන වැඩමාලාව තුළින් මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ඔබට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීම සිද්ධ කරන්න. මොකද අපිට අර මේ හැම දෙයකටම ගයිඩ් එකක් අවශ්‍යයි. මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ නිවැරදි මඟ පෙන්වීමක් තිබුණොත් අපිට ගලක් ගහන්න උනත් ඉලක්කයක් තියෙන්න ඕනනේ. නේද? ඒ කියන්නේ යම්කිසි ඉලක්කයක් තියෙනවා. ඈ ඒකට යම්කිසි මඟ පෙන්වීමක් තිබෙන්න ඕන. එහෙම නොවුනොත් අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ඒතර මේ වැඩසටහන් මහලාවෙන් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට නිවැරදි මඟ පෙන්වීමක් සිද්ධ කරන්න. ඒ නිසා මේ ඒක සාර්ථක කරගන්න ඔබ වෑයම් කරන්න ඕන. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා මේ වැඩසටහනට අඛණ්ඩවම දිගටම සම්බන්ධ වෙන්න කියලා. ඊළඟට මම මේ විදිහ කියන්නට ඕන පළමුව මේ විෂය නිර්දේශයේ සම්බන්ධයෙන් බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශය සම්බන්ධයෙන්ම යමක් සඳහන් කරන්න ඕන. විශේෂයෙන් අපිට ඒක අවුරුදු දෙකක් ඉගෙන ගන්න තියෙනවනේ නේද? අවුරුදු දෙකක පාඨමාලාවක් මේ තියෙදී. හරි. විශේ කරුණු සන්ධාරයක් අපිට ගෙන ගන්න තියෙනවා. එතකොට අපි 12 වසර සහ 13 වසර කියලා අපි මේකට කියන්නේ. එතකොට 12 වසරේදී BC 1 කියලා අපි ඉගෙන ගන්නේ. BC 2 13 වසරේදී BC 2 ආදි වශයෙන්, නැත්නම් පළවෙනි පත්‍රේ දෙවෙනි පත්‍රේ ආදි වශයෙන්. එතකොට නමුත් විභාගයේදී මේ 12 වසර 13 වසර කියලා නෙමෙයි යහන්නේ. අපි පළවෙනි පත්‍රේ දෙවෙනි පත්‍රේ කියලා. හරි. එතකොට විශේෂයෙන්ම පළවෙනි පත්‍රයේ ප්‍රධාන ඒකක වශයෙන් අපි ගත්තොත් එහෙම බෞද්ධ ශිෂ්ටාචාරය විසී ඒකක පහක් උගන්වනවා. ඒකක පහ. ඒතර මාත්‍රිකා වශයෙන් ගත්තාම මාත්‍රිකා 15ක් ඉගෙන ගන්න. ඈ ඉගෙන ගන්න ඕන. ඒ අනු ඒ මාත්‍රිකා 15 යටතේ කතා කරන අනුමාත්‍රිකා. අනුමාත්‍රිකා 36ක්. ඒව තව තව කොටස් කොටස් වලට බෙදලා හදි වශයෙන් ගත්තම අනුමාත්‍රක 61ක් හැටියටත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි 12 වසරේදී ඒකක පහක්, ඒ වගේම මාත්‍රිකා 15ක් යටතේ අනුමාත්‍රිකා 36ක් හෝ 61ක් අපි ඉගෙන ගන්නට අවශ්‍යයි. එතකොට දෙවෙනි අවුරුද්දේ කියන්නේ 13 වසරේ විශේෂයෙන්ම ඒත් ඒකක පහයි. එතකොට අනුමාත්‍රිකා 32ක් අපි 13 වසරදී ඉගෙන ගන්නට අවශ්‍යයි. එතකොට මෙහෙම තමයි විශේෂයෙන්ම අපිට උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ නිර්දේශයේ සම්බන්ධයෙන් අපිට යමක් කතා කරන්න තියෙන බොහොම සරලව. ඊට පස්සේ අපි ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගැන බලන කල්පනා කළොත් එහෙම. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. ඒක ඊටාම වැදගත්. ප්‍රශ්න පත්‍රයේ බෞද්ධ ශිෂ්ටාචාර විෂයේ ප්‍රශ්න පත්‍රේ කොටස් දෙකක් තිබෙනවා. හරි. අපි ගත්තොත් ව්‍යුහගත ප්‍රශ්නේ ප්‍රශ්න පත්‍රය ගැන මම මේ කියන්නේ බහුවරණයක ගැන නෙමෙයි. ඒතර ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තිබෙනවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා. එතකොට බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තිබෙනවා. හරි. දැන් අපි සාමාන්‍ය පෙළට ප්‍රශ්න 40යි. උසස් පෙරට ප්‍රශ්න 50කින් යුක්ත බහුවරණ පේපරයක් අපිට හම්බ වෙනවා. අපි ඒකට කියනවා පළවෙනි පත්‍රය කියලා. ඒතර දෙවෙනි පත්‍රයේ කොටස් දෙකයි, එක කොටස සහ දෙක කොටස කියලා. පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තිබෙනවා. දෙවෙනි කොටසේ ප්‍රශ්න 5ක්. සමස්තේ ප්‍රශ්න 8ක් පේපර් එකේ අන්තර්ගත වෙනවා. එතකොට ඒ පළවෙනි කොටසේ ප්‍රශ්න 3ය විශේෂයෙන්ම එක් ප්‍රශ්නයකට අනු කොටස් 5ක් තිබෙනවා. එතකොට අපි අනු කොටස් 5ටම උත්තර ලියන්න අවශ්‍යයි. එතකොට ඒ අනු කොටස් 5 සකස් වෙලා තියෙන්නේ සරලත්වයේ සිට සංකීර්ණත්වයේ දක්වා ක්‍රමානුකූලව ගැඹුරට යන විදියට. එතකොට ඒකේ ඒ නිසා ඒකට ලකුණු ප්‍රදානය වෙන්නේ පළවෙනි, දැන් අපි කිමුකු උදාහරණ 1-1 කියලා. 1-1, 1-2, 1-3, 1-4, 1-5. ඒතර 1-1ට ලකුණු 2ක්. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 3ක්. තුන්වෙනි කොටසට 4ක්. හතරවෙනි කොටසට 5ක්. පස්වෙනි කොටසට 6ක්. ආදි වශයෙන් තමයි ලකුණු ලැබෙන්නේ. ඒතර ඔබට පේනවා දැන් 2, 3, 4, 5, 6 ආදි වශයෙන් ලකුණු ලැබෙනකොට එහෙනම් සරලත්වයේ සිට සංකීර්ණත්වයේ දක්වා තමයි මේ ප්‍රශ්න සකස් වෙන්නේ. ඒතකොට ඔබ පළවෙනි කොටසෙන් අනිවාර්යෙන් ප්‍රශ්න 2ක් තෝරගන්න ඕන. තුන්වෙනි කොටසේ ප්‍රශ්න 5න් ප්‍රශ්න 3ක් තෝරගන්න ඕන. ආදි වශයෙන් තමයි ප්‍රශ්න 5කට ඔබ උත්තර ලියන්න ඕනේ. ඒතර එහින් පළවෙනි කොටසේ අනිවාර්යෙන් ප්‍රශ්න 2ක් තෝරගන්න. ඒ කියන්නේ ප්‍රශ්න 10කට ඔබ උත්තර ලියන්න ඕන. හරි. ඒතර සමහර අපි මම පස්සේ කතා කරන දරුවෝ ප්‍රශ්න තෝරා ගැනීමේදී අපි දකින අඩුපාඩුකම් මොනවාද කියලා. හරි. එතකොට ඒ දැන් අපි ගත්තොත් එහෙම මේ උදාහරණයක් ඇටියට 1-1 කියලා ගන්නකෝ. 1-1 ලකුණු දෙකක් අපිට ලැබෙන්න නම් අපිට තියෙනවා මේ සමහර වෙලාවට කරුණු දෙකක් දක්වන්න කියලා. උදාහරණයක් ඇට අපි හිතන මංගල සූත්‍රයේ කරුණු 38න් කරුණ දෙකක් සඳහන් කරන්න කියලා. ඒතර ඔබේ ලකුණු දෙක ලබා ගන්න තරම් කාරණා දෙකම සටහන් කරලා තියෙන්න ඕන. අපි කියමුකෝ පස්වෙනි කොටස කියලා. යන අවසාන කොටස කියලා. ඒ කොටසේ කාරණා අපි දැන් කියමුකෝ උදාහරණයක් ඇටියට පරාභව සූත්‍රය කියලා. පරාභව සූත්‍රයේ පිරිහීමට හේතු වෙන කාරණා පහක් සඳහන් කොට පිරිහි ඒම කාරණා ආශ්‍රයෙන් සමාජයේ පරිහානියට සිදුවෙන ආකාරය පැහැදිලි කරන්න. ඒතකොට ඔබ ඒ කාරණා පහම සඳහන් කරන්න ඕන. හරි? පැහැදිලිනේ. එතකොට අන්න ඒ විදිහට තමයි පෙපර් එකේ එන්නේ. එතකොට දෙවෙනි කොටසේ ප්‍රශ්න පහක් තිබෙනවා. 4 5 6 7 8 ප්‍රශ්න දෙවෙනි කොටසට ඇතුළත් වෙන්නේ. එතකොට මේ දෙවෙනි කොටසේ එක් ප්‍රශ්නයකට අනු කොටස් දෙකක් තිබෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තම 4 වෙනි ප්‍රශ්නේ 4 1 4 2 ආදි වශයෙන්. එතකොට එයින් එක කොටසකට ලකුණු 10 බැගින් ලකුණු 20ක් ලැබෙන එක ප්‍රශ්නයකට. මෙන්න මෙහිම තමයි ප්‍රශ්න පත්‍ර ව්‍යුහය සකස් වෙන්නේ. එතකොට ඊළඟට අපි මම බලාපොරොත්තු වෙනවා අපේ දරුවෝ මෙන්න මේ විදිහේ ව්‍යුහයක් තිබෙන ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමේදී අපි ළමයින්ගින් ප්‍රබලතා වගේම දුර්වලතා රාශියකුත් දකිනවා. ඒ දුර්වලතා ඇත්තෙම අපිට හදා ගන්න පුළුවන් දේවල්. හරි? අපි හැමෝගෙම අඩුපාඩුකම් සිද්ධ වෙනවා. දැන් සමහර ළමයිත් එක්ක අපි සාකච්ඡා කරලා බලපුවාම ළමයි කියන හොඳට ලිව්වා කියලා. ඈ හොඳට ලිව්වා කියලා. හැබැයි ප්‍රතිඵල එනකොට මේ ප්‍රතිඵලය තරම්ම සාර්ථක නැහැ. එතකොට ළමයින්ට දැනුම තියෙනවා. ගුරුවරයා හොඳට උගන්වලා තියෙනවා. එතකොට ප්‍රතිඵලය සාර්ථක නැහැ. එහෙනම් කොතන හරි අඩුපාඩුව තිබෙනවා. මේ වැඩසටහන් මාලාවෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ අඩුපාඩුව මකා ගැනීම සඳහා, මගහරවා ගැනීම සඳහා ඔබට කිසියම් ආකාරයක මගේ පෙන්වීමක් සිද්ධ කරන්න. එතකොට ඒ අඩුපාඩුකම් අපි රාශියක් ඔබෙන් දකිනවා. ඒ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමේදී. එතකොට එක කාරණාවක් තමයි අපි දකින ප්‍රබල කාරණාවක් තමයි උත්තර ලිවීමේදී ඉතින් පිළිතුරු පත්‍ර ඇගීමේදී ප්‍රශ්නය නිවැරදිව වටහා නොගෙන, ඒ කියන්නේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගන්නේ නැතුව ළමයි උත්තර ලියනවා. හරි? එතකොට ඒක එක පළවෙනි කාරණාව. ඊළඟට දෙවෙනි අඩුපාඩුවක් අපි දකින්නේ ළමයින්ගේ මේ භාෂාව හැසිරවීමේ තිබෙන දුර්වලතාවේ. හරි? භාෂාව ගැන දැනුම අඩුකම. ඊළඟ කාරණාව දන්න දේ හරියට ලියා ගන්නට බැරිකම. දන්නවා. නමුත් ඒක හරියට ලියා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රශ්නයකට නම් අපි හරි ඒම් කරලා උත්තරයක් ලියන්න ඕනනේ. එහෙම ළමයින්ගෙන් ඒ ඒම් ගත්ත උත්තරයක් ඍජු, ඒ කියන්නේ මේ හරියටම ප්‍රශ්නේ විවෘත වෙන විදියට ප්‍රශ්නෙට උත්තර ලියවෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අඩුපාඩුකම් රාශියක් තියෙනවා. හරි? අපි මම බලාපොරොත්තු වෙන දවසේ මෙන්න මේ කීපයේ සම්බන්ධයෙන් උදාහරණ ගණනාවක් අරගෙන ඒ උදාහරණ තුලින් ඔබ ගේ තියෙන මෙන්න මේ දුර්වලතාවේ පළමුව මග හරවා ගන්න. මොකද එහෙම නැත්නම් අපි මේ මොන විසී දැනුම ලබා දුන්නත්, හරි, මොන විසී දැනුම ලබා දුන්නත් ඔබට විභාගයේ ප්‍රතිඵල ඊතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි පළමුව කරන්න ඕන, දැන් අපි කුඹුරේ වී වපුරන්න ඉස්සර වෙලා අපි කුඹුර සකස් කරන්න ඕනනේ. පැහැදිලිනේ? ඒ කුඹුර මේ හොඳට බීජ ටික වපුරන්න පුළුවන් වෙන විදියට සකස් කරන්න, පදනම හදන්න ඕන. ඒ නිසා අපි ඔබ දැන් ඔන්න ඔබට වැඩි කාලයක් නැහැ විභාගයට. තව මාස කීපයක් තියෙන්නේ. මේ මාස කීපය තුළ ඔබ කොහොමද හොඳ ප්‍රතිඵලයක් වෙත ළඟා කරවන්නේ? ඒ ළඟා කරවීම සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබ හොඳින් වටහා ගන්න ඕන මේ කතා කරන කාරණා කීපී පිළිබඳව. එතන අපි බලමු මේ පළමිනියම මේ ප්‍රශ්නයක් නිවැරදිව වටහා නොගෙන උත්තර ලියවීම කියන කාරණාව. හරි? ඒක තමයි අපි බහුල වශයෙන් දකින්නේ. ළමයා උත්තර ලියලා තියෙනවා. ඔය මොන මොන හරි ලියලා තියෙනවා. හැබැයි අදාළ දේද නොඅදාළ දේද සියල්ල ලියනවා. ඒතර සමහර ළමයි කතා කරන ඔයා කොච්චර පිටු ගණක් ලිව්වද එහෙම කියලා. ඒ සමහර ළම පිටු ගණන් වලින් උත්තර يعني එහෙම අපේක්ෂා කරන්න බෑ. හරි, ඒ සිංහල රචනාවක් වගේ. ඈ, ඒක න වචන ගණනක් අහනවනේ. නමුත් මේ ප්‍රශ්නයකට උත්තර පිටු ගණන් වලින් මනින්න බෑ. ඒ ප්‍රශ්නේ තියෙන ඒ උත්තරේ තියෙන ගුණාත්මක භාවය අනුව තමයි අදාළ උත්තරේ සමහර වෙලාවට ඒක ඡේදින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පිටු භාගයකින් වෙන්න පුළුවන්. පිටුවකින් වෙන්න පුළුවන්. පිටු දෙක තුනක් ලියන වෙන්න පුළුවන්. හරි? එතකොට මේ පිටිතුරු පත්‍ර නැත්නම් ඒ උත්තර පිටු ගණන් වලින් හෝ එහෙම නෙමෙයි ඒකේ සාර්ථකත්වයේ රඳාපවතින්නේ අදාළ ප්‍රශ්නය හොඳින් තේරුම් අරගෙන ඒ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව උත්තරේ සැපීම තමයි කරන්නේ. එතකොට අපි ළමයින්ගේ උත්තර පත්‍ර බලන්න ගිහුවාම ළමයි ගොඩක් අසමත් වෙන්නේ හෝ අඩු ප්‍රතිඵල තියෙන්නේ විසේ දැනුම නැතිකම වන් නෙමෙයි. විසේ දැනුම නැතිකම වන් නෙමෙයි. ගුරුවරයා උගන්වලා නැතිකම වත් නෙමෙයි. ශිෂ්‍යයාට පුහුණුවක් ඇති වෙලා නැහැ. ප්‍රශ්නේ හොඳින් තීරුම් අරගෙන ඒ අහලා තියෙන ප්‍රශ්නෙට නිවැරදි උත්තර දෙන්න. දැන් අපි උදාහරණයක් ඇටියට ගන්නකෝ. අපි දැන් ප්‍රශ්න තෝරා ගැනීම වුණත් සමහර ළමයි බු ජනප්‍රිය ප්‍රශ්න තමයි තෝරගන්නේ. හරි, ජනප්‍රිය ප්‍රශ්න. එතකොට විශේෂයෙන් 12 අවස්ථරේදී අපි ඉගෙන ගන්න BC ඒ විශේෂ තුලදී තමයි විශේෂයෙන් ඔය වර්ණ ධර්ම, ආශ්‍රම ධර්ම, ආපත් ධර්ම, ඈ එතකොට ಭಾರತೀಯ කාන්තාව, ඒ වගේම රාජ්‍ය පාලනය, සිංහලවාද සූත්‍රය ආදී ජනප්‍රිය ප්‍රශ්න ටිකක් තමයි බහුතරය තෝරගන්නේ. බෞතරේ තෝරගන්න. ඒ හැරෙනකොට ලේසින් ලකුණු ගන්න පුළුවන්. ඊටාම පහසු මාත්‍රිකා රාශියක් තියෙනවා. පුළුල් විශේෂ නිර්දේශය. ඒ විශේෂ. එතකොට ඒ දැන් අපිගේ උදාහරණයක් හැටියට අපිට පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන්න ගිහුවාම බොහොම අඩුවින්ම සමහර උත්තර ලියලා තියෙන ප්‍රශ්න තියෙනවා. හරි? බෞද්ධ රටවල් දැන් උදාහරණයක් හැටියට බෞද්ධ රටවල් ප්‍රශ්න චීනය, ජපානය, තායිලන්තය සහ බුරුමිය කියන රටවල් හතරක් අපි ඉගෙන ගන්න තියෙනවානේ. සමහර ළමයි බහුතරයේ මේ රටවල් ප්‍රශ්න ඇත්තරලා දානවා. ඒක අමාරුයි එහෙම කියලා. ඇත්තම අමාරු නැහැ. ඒක හරියට අපි මේ විශේ අපි ඉදිරියේදී එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෑම මාතෘකාවක්ම නෙමෙයි ළමයි අඩුවෙන් තෝරගන්න එහෙත් හොඳින් උත්තර ලියන්න පුළුවන් සාර්ථකව ඉහළ ලකුණු ගන්න පුළුවන් මේ මාතෘකා තෝරා අරගෙන ඒ මාතෘකා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ වැඩසටහන් මහලාවේදී. මොකද අපිට මේ පොඩි කාල සීමාවක් තුළ සමස්ත විෂය නිර්දේශයක් ආවරණය කරන්න බැරි වෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙන ඔය ඔබ නිතර තෝරගන්න ඔය කියන ඔය ජනප්‍රිය මාතෘකා. හරි, දැන් බීසි වල පළවෙනි මාතෘකාව ගත්තොත් නේ වර්ණාශ්‍රම දාකේ මේ කිස්තුපුර හයි වෙන සියවසේ ಭಾರತೀಯ සමාජීය පසුබිම කියන මාතෘකාවටදී ඒකෙදි වර්ණ ධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, ಭಾರತೀಯ කාන්තාව, ශාස්ත්‍රූරු ආදී කියන ඊ මූලික ඒ තියෙනවනේ. ඊන රාජ්‍ය පාලන මූල ධර්ම ඔය කියන ඒවා ගැන විශේෂ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එව්ව නමුත් පටල ගන්නවා. හරි, එතකොට අපි මෙහෙම බලමුකෝ. දැන් උදාහරණයක් හැටියට ප්‍රශ්නයක් එන්න පුළුවන්. බුදුදහමේ කාන්තාව ඇගීමට ලක් කරලා තියෙන ආකාරය නිදසුන් නැත්නම් උදාහරණ හතරක්වත් ඇතුළත් වෙනසේ පැහැදිලි කරන්න නැත්නම් පෙන්වා දෙන්න වගේ ඉන්න පුළුවන් ප්‍රශ්නය. හරි, දැන් අපි කියෙහෙම ප්‍රශ්නයක් ආවා කියලා. බුදුදහමේ කාන්තාව ඇගීමට ලක් කරලා ඇති ආකාරය නිදසුන් හතරක් මගින් පැහැදිලි කරන්න කියලා. එතකොට දැන් නමුත් ළමයි ලියන්නේ මොකද්ද? හරි, එතකොට මේ ළමයි ගත්ත ගමම්ම හිතන්නේ මේ හත භාර්තී කාන්තාව ගැන තමන් දන්න කාරණා ටික ලියන සමහරලාට. හරි. ඇත්තෙම දන්න දේද ලියන්න ඕන අහලා තියෙන ප්‍රශ්නිට අදාළවද ලියන්න ඕන. ඔබ දන්න දේ මහා ගොඩයි. නමුත් ප්‍රශ්نين අහලා තියෙන ඊටම සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න ඕන. අහලා තියෙන්නේ ಭಾರತೀಯ කාන්තාව බුදුදහම තුල ඇගීමට ලක් කරලා තියෙන ආකාරය. ඒතර එහිදී ඇත්තෙම අපි ලියන්න ඕන මොනවද? ඒතර බුදුදහමේ අනුව නම් ස්තර හතරක් යටතේ කාන්තාව ඇගීමට ලක් කරලා තියෙනනේ. මවක් හැටියට, ගෘහණියක් හැටියට, ඒ වගේම උපාසිකාවක් හැටියට, ඒ වගේම භික්ෂුණියක් හැටියට ඇගීමට ලක් කරලා තියෙනවා. එතකොට අපි උත්තරේ ලියන්න ඕනේ හැබවින්ම මෙන්න මේ කියන කාරණා හතර යටතේ. මවක් හැටියට කොහොමද බුදුදහමේ කාන්තාව ඇගීම ලක් කරලා තියෙන්නේ? ඈ ගෘහණියක් නැත්නම් බිරිඳක් හැටියට කොහොමද බුදුදහම තුල කාන්තාව ඇගීම ලක් කරලා තියෙන්නේ? උපාසිකාවක් හැටියට කොහොමද ඇයට හිමි වෙන්නේ තැන කොහොමද බුදුදහම තුල? භික්ෂුණියකට බුදුදහම තුල සමාජය තුල හිමි වෙන තැන කොහොමද? ඒකට උදාහරණ සහිතව කාරණා තමයි පෙන්නලා දෙන්න ඕන. හරි. එතකොට නමුත් ඔබ ලියන්නේ මොනවා ගැනද? ඔබ ලියන්නේ ಭಾರತೀಯ කාන්තාව ගැන, අර වෛදික යුගයේ ගැන ලියයි, ඈ බ්‍රාහ්මණ යුගයේ ගැන ලියයි, ඈ එහෙම තමයි ලියන්නේ. ඒ මහා අර අනවශ්‍ය කාරණා මහා රාශියක් ලියලා කොයි එක කාරණාවක් දෙකක් ලියලා තියෙනවා. ඒතර ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි මේ මොකද මෙහිම බුදුදහමේ කාන්තාව එහෙම නැත්තම් මේ බුදුදහම තුල කාන්තාව මවක් හැටියට කොහොමද ඇගීමට ලක් වෙලා තියෙන ආකාරය කියලා පෙන්නලා දුන්නොත් එහේ ඈ ප්‍රශ්නයක් අහලා තිබුණා. බුදුදහමේ තුල කාන්තාව මවක් හැටියට කොහොමද ඇගීමට ලක් කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම දැන් පෙන්නලා දෙන්න කියලා තිබුණොත් එහෙම ඔන්න අපි එතකොට කොහොමද උත්තර ලියන්න ඕන? එතකොට අර කියන ගෘහණියක් හැටියට ලියලා හරියන්නේ නැහැ. උපාසිකාවක් හැටියට උත්තර ලියලා හරියන්නේ නැහැ. භික්ෂුණියක් හැටියට කරුණු කාරණා දක්වලා හරියන්නේ නැහැ. ඔබ කරන්න ඕන ලියන්න ඕන එතෙන්දී මවක් ගැන විතරමයි. මවක් හැටියට කොහොමද ඇය ඇගීමට ලක්වලා තියෙන්නේ කියලා කරුණු කාරණා ටික විතරමයි ලියන්න ඕන. ඔබ අරව ලිව්වයි කියලා ගෘහණියක් හැටියට නැත්තම් බිරිඳක් හැටියට ඒ උපාසිකාවක් හැටියට භික්ෂුණියක් හැටියට කියලා ඔබ උත්තර ලිව්වා කියලා කරුණු කාරණා ගැන හරි දැක්ක ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණු දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ නිසා තමයි ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න කියලා කියන්නේ. හරි. එතකොට මවක් හැටියට ඇගීමට ලක් වෙලා තියෙන්නේ කොහොමද කියලා මවක් හැටියට. භික්ෂුණියක් හැටියට කොහොමද ඇගීමට ලක් කරලා තියෙන්නේ කියලා ඇහුවොත් භික්ෂුණියක් හැටියට ඇගීම ලක් කළ දින ආකාරය ගැන විතරයි කරුණු කියනවා. හරි. නමුත් ළමයි කරන්නේ මොකද්ද? තමන් දන්න හැම දෙයක්ම ලියන. ඈ කාන්තාව කොහොමද බුදුදහම තුල ඇගීම ලක් වෙලා තියෙන්නේ කියලා පොදුවේ හෝතින් එහෙම අන්න එතෙන්දී අර මවක් හැටියට, ගෘහණියක් හැටියට, උපාසිකාවක් හැටියට, භික්ෂුණියක් හැටියට කියන කාරණා ශේස්ත්‍රය හතර යටතේ කරුණු කියන්න ඕන. මවක් හැටියට කියලා මවක් හැටියට ලියන්න. භික්ෂුණියක් හැටියට නම් භික්ෂුණියක් හැටියට ලියන්න. බිරිඳක් හැටියට කොහොමද ඇගීම ලක් කරලා තියෙන්නේ කියලා ඒ යටතේ ලියන්න. හරි. එතකොට අපි කියවුවොත් මෙහෙම බුදුදහමේ කාන්තාව ගැන මේ පොදුවේ අහලා තිබුණොත් අපි අර කියන කාරණා හතර යටතේම ලියන්නට හොඳට මතක තියාගන්න ඕන. හරි. ඊළඟට අපි බලමුකෝ මෙහෙම එක. බ්‍රාහ්මණ ආගමේ කාන්තාව පුරුෂ ආධිපත්‍යයට ලක් කර ඇති ආකාරය පෙන්වලා දෙන්න කියලා. බ්‍රාහ්මණ ආගම තුල ආගමේ කාන්තාව පුරුෂ ආධිපත්‍යයට ලක් කර ඇති ආකාරය පෙන්වා දෙන්න කියලා කිව්වොත්. හරි. බ්‍රාහ්මණ ආගමේ කාන්තාව පුරුෂ ආධිපත්‍යයට යටත් කරලා තියෙන ආකාරය ගැන කරුණ කියන්නවොත් එතකොට මේ ඔබ එහෙ වගේ ප්‍රශ්නයක් ඇහුවා.